අද සෙනසුරාදා හිරු සඳහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරෑපොළ ශ්‍රී විශුද්ධාරාම මහා විහාරාධිකාරී ඇරෑපොළ ජාතික පාසලේ ආචාර්ය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී හියදල සුමනසිරි ස්වාමීන් වහන්සේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ යතබතං නික්කිතෝ ඒවං සග්ගේ කතමේහි චතුහි කාය සුචරිතේන වචී සුචරිතේන මනෝ සුචරිතේන කතඤ්ඤුතා කතවේදිතා ඉමේහි කෝ භික්ඛවේ චතුහි ධම්මේහි සමන්නාගතෝ යතබතං නික්කිතෝ ඒවං සග්ගේති. හිරු සදහම් උදෑසන මේ උතුම් සීසත් ධර්මය ශ්‍රවණය කරන සදහවත් වාසනාවන්ත කාරුණික පින්වතුනි, අද මේ උතුම් දිනයේදී ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සීසත් ධර්මය ශ්‍රවණය කිරීමටයි බලාපොරොත්තු වන්නේ. නිවාඩු දිනයේ පාසල් නොගොස් ඉන්න අපේ දූ දරුවනුත් හැමදාමත් මේ කාල වේලාව තුලදී උතුම් ධර්මය ශ්‍රවණය කරන්න සූදානමින් පසු වෙනවා. මේ කාල සීමාව තුල ඉතාම වටිනා දෙයක් ජනමාධ්‍ය ආයතනයක් විදියට, නාලිකාවක් විදියට, මාධ්‍ය ආයතනයක් විදියට සිද්ධ කරන්නේ මේ ලෝකේට වටිනාම කියන දේශනාවන් දේශනා කරන්න යෙදුන ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකවාසී සත්වයාගේ යහපත පිණිස විකාශනය කිරීම යොමු කිරීම. ඒ තුල බොහෝ පින්දහම් තමන්ගේ ජීවිතයට එකතු කරගනිමින් පවතිනවා. අද දිනයේ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි ශ්‍රවණය කරන්න මේ ඇත්තෝ හැමෝම සෝදානමින් පසු වෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපි අහනවා නම්, ඒ ධර්මයත් එක්ක ජීවිතේ හැඩගස්වා ගන්නවා නම්, ඒ ධර්මයේ තුල අපේ ජීවිතේ ගෙවාගෙන යන්න පුළුවන්කමක් ලැබෙනවා නම්, අපි මේ ලෝකයේදී ලැබපු භාග්‍යමවන්ත පිරිස බවට පත් වෙනවා. ඒ භාග්‍යවන්ත භාවය, ඒ යහපත් භාවය තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ වෙන කාරණයක් නිසා නොවෙයි, තමන්ගේ ජීවිතයට ගොඩාක් ලස්සන වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අනුගත වෙලා ක්‍රියා කරන ඇත්තන්ට. අපි මේ ලෝකයේදී හැම වෙලාවෙම මතක තියාගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයට ආවේ මොකටද, කුමන කාරණයක් අරඹයාද අපි මේ ලෝකයට ආවේ කියන එක පිළිබඳව අපි හැමෝම අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන්න ඕනි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වන කාරණාවන් එක්ක ජීවිතේ ලස්සන කරවන තැනකට අපි ගෙනියන්න ඕනි. ඒ ලස්සන තැනකට ගෙනියනකොට යම් යම් අවස්ථාවන්වල ඇසුරු කරන පුද්ගලයින් හා ඇසුරු කරන දේවල් අනුව අපේ ජීවිතයේ යම් වැරදීම් අපිට සිද්ධ වෙන්න පුළුවන්. මේ බණ ටික අහන චූටි දුවල පුතාල පවා තේරුම් ගන්න ඕනි කාරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල තියෙන්නේ මෙලොව සැප කැමති කෙනෙක් නම් ඒ සැපත ලබන්න පුළුවන් ඉහළම දේශනාව තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පමණයි. පරලොව සැපක් කැමති නම් ඒ සැප ලබා ගන්නා වූ ක්‍රමවේදයේ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුලයි. මේ ලෝකයෙන් මිදෙන්න මෙලොවත් පරලොවත් නැතිව මෙලොවින් එතර වෙන තැනට පරලොව නැවත භවය කටනු ගන්නා විදියට පරම සාන්ත නිවනට යන්න නම් ඒත් අවශ්‍ය කරන එකම දර්ශනය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පමණයි. හැමදාම අපි සතුටුයි සතුටුයි කියලා අල්ලගන්න බොහෝ දේවල් තුල එකතු කරගත්තේම මහා දුක් කන්දරාවක්. සතුට කියලා අල්ලගත්ත හැම දෙයක්ම සමහර බොහෝ වෙලාවට කෙලවර වෙන්නේ ඇහි කඳුලක් කඩා වැටිලා. ඒ වගේම මනසේ දුක සන්තාපේ කනගාටුවට පත් වෙලා ජීවිතයේ ගොඩාක් ප්‍රශ්න හමුවේ තමයි අපි හැමෝම ගත කරන්නේ දෙන්නේ. ඒ සතුටුදායක දිනයක් කියලා හිතුවට ඒක අපි සතුට විදිහට දැක්කට සතුට කියන එක අපි ඉතාම සීමිතව තමයි ලබාගෙන තියෙන්නේ. සතුට සීමිතයි, ඒට වැඩි ආදීනවය දුක කියන එක තමයි හැම වෙලාවෙම ආවේ. සතුටුම දේ පුතේ දුවේ මතක් කරගන්න. ඒ සතුටුම දේ තුල අපි කොච්චර වෙලාවක්ද ඒ සතුට වින්දේ. ඒ පිටිපස්සෙන් සමහරක් වෙලාවට අපේ ජීවිතයට ආවේ මහා දුක් ගොඩක්. එහෙම නැත්තං වේදනාවක්, පසුතැවීමක් තමයි අපේ ජීවිතේ ගොඩාක් කාලවලට ඇවිල්ලා තියෙන්නේ. මේ ලෝකයේදී සතුටුයි කියලා හිතලත් අපි දුක් ගොඩක් නම් ගොඩ ගහගෙන තියෙන්නේ. වේදනා බරිත ජීවිතයක් නම් ඇති කරගෙන තියෙන්නේ. හිතට සැනසීමක් නෙවෙයි නම් අපේ ජීවිතේ ඇති කරගෙන තියෙන්නේ. අපි මේ මොකද්ද කරන්නේ? එහෙමනම් මෙතනින් එහාට යන ජීවිතයවත් ලස්සන තැනකට ගිහිල්ලා ඉක්මනින් මේ භවයෙන් එතරවීම තමයි අවශ්‍ය කරන්නේ. ඒ සඳහා මේ බණ ටික අහන අපේ ආච්චි අම්මා සීයාගේ ඉඳන් චූටි දුව පුතා දක්වා ඉන්න මේ හැම දෙනාටම මේ ධර්මානුශාසනා උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්ම කාරණාවන් ටිකක් ඔය ඇත්තන්ගේ දෙසවනහරා මනසටත් මොළයටත් ආමන්ත්‍රණය කිරීමටයි බලාපොරොත්තු වන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පළවෙනි ධර්ම සංගායනාව හරහා සූත්‍ර විනය වශයෙන් කොටස් දෙකකට බෙදලා භානක පරම්පරාවක් නිර්මාණය කරලා ත්‍රිපිටකය විදියට ආරක්ෂා කරලා ලක්දිවට බුදුදහම ඇවිල්ලා මාතලේ අලු විහාරයේදී ගන්තාරූඪ කරලා මේ දේශනාව අද දක්වාම පවත්වාගෙන එනු ලබනවා. සූත්‍ර පිටකයේ පොත්පා අතුරෙන් අංගුත්තර නිකාය කියලා කියන්නේ ධර්මකාරණාවන් අංක විදියට ගොනු කරලා කොටස් 11කට බෙදලා නිර්මාණය කරපු නිකාය. ඒකේ බොහෝ සූත්‍ර ගණනාවක්ම ධර්මකාරණාවන් විදියට විස්තර කරන්න තමයි මේවයකින් එක වෙන් කරලා තියෙන්නේ. සූත්‍රයක් තියෙනවා සග්ග නික්කිත්ත සූත්‍රය කියලා. මේකෙදි භාග්‍යතුන් වහන්සේ මුලින්ම දක්වන්නේ චතුහි භික්කවේ ධම්මේ සමන්නාගතෝ යතාබතන් නික්කිත්තෝ ඒවන් නිරයි කතමේ චතුහි. මහණෙනි, කරුණු හතරකින් යුක්ත වූ තැනැත්තා මේ මරණින් මත්තේ අත හකුලුවා දිගහරින්ඩ යම් කොපමණ වෙලාවක්ද ගත වෙන්නේ ආන්න එපමණ වෙලාවකින් නිරයේ ගිහින් උත්පත්තිය ලබනවා කියලා භාග්‍යවතුන් වහන්සේ මුලින්ම දේශනාවේ සඳහන් කරනවා. චතුහි භික්කවේ ධම්මේ සමන්නාගතෝ, මානෙනි මේ කරුණු හතරකින් යුක්තයි, යතාබතන් නික්කිත්තෝ මෙතනින් නික්මිලා ගිහින් ඒවා නිරයේ මේ නිරයේ උත්පත්තිය ලබනවා කියලා සඳහන් වෙනවා. කතමේ චතුහි ඒ කරුණු හතර මොකද්ද කියලා මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා. මුලින්ම ඇයි අපි නිරේ උපදින්න බය කියන කාරණය පිළිබඳව අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන්න ඕනි. මේ නිරය පිළිබඳව, මේ දුක්ඛිත ජීවිත පිළිබඳව අපි චූටි කාලයේ ඉඳන්ම දුවේ පුතේ අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරොත් තමයි අපිට ධර්මයත් එක්ක හැසිරෙන්න හිතෙන්නේ. ධර්මය පිළිසරණ කරගෙන ජීවත් වෙන්න හිතෙන්නේ. ධර්මය තමන්ගේ කරගෙන ජීවත් වෙන්න හිතෙන්නේ. ඒ කටයුතු කරන්න හිතෙන්නේම ආන්න ඒ කාරණය මූලික කරගෙන. ඒක නිසා මේ දරුව හැමෝමත්, වැඩිහිටි හැමෝමත් මේ දේවල් පිළිබඳව අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන්න ඕනි. නරක, තිරිසම්, ප්‍රේත, අසුර කියලා ප්‍රධාන අපායවල් හතරක් මේ දරුව සතර අපාය විදියට ඉගෙනගෙන තියෙනවා. මේ සතර අපායන් ගත්තාම මහා දුක් කන්දරාවක් කල්ප ගණන් විඳින්න සිද්ධ වෙන දේවල්. අපි වැරද්දක් කරලා ඒ වැරද්ද තුලින් අකුසල කර්මයන් සිද්ධ කරලා ඒ අකුසල කර්මයන් අවසාන සිතුවිල්ලටත් පහළ කරගෙන එයින් චුත වෙලා අපි අපාය ආදී තැනකට යමු වුණොත් එහෙම ගොඩාක් දුක් විපාක අපි හැමෝටම විඳින්න සිද්ධ වෙනවා එතෙන්ට ගියොත් එහෙම. මේ අපායාදී තැන් ගත්තාම නරකය පිළිබඳව හොයාගෙන ගියාම අපිට සූත්‍ර ගණනාවක්ම ත්‍රිපිටකයේ පුරාවටම ඒවා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ විවරණයන් දකින්න ලැබෙනවා. ඒ සූත්‍රවල අන්තර්ගතයේ දිහා බැලුවාම පුතේ අපිට තියෙන පේන්න තියෙන ප්‍රධානම කාරණයක් තමයි මෙතනින් මරණයට පත්ුණාට පස්සේ යථාබතන් නික්කීතෝ ඒවං නිරයේ අකුසල චෛතසිකයක් චුතිසිත හැටියට පහළ වුණා නම් ඒ අකුසල චෛතසිකයේ බලපෑමෙන් මොකද වෙන්නේ? ආන්න එයා ගිහිල්ලා නරකේ ආදී තැන්වල උත්පත්තිය ලබනවා. එතන ගිහිල්ලා ඉපදෙනවාත් එක්කම නිරිසත්වය ඇවිල්ලා එකිනෙකා ඇරගෙන යනවා යමපල්ලන් විසින් යම රජ්ජුරුවන් වෙත. ඇරන් ගිහිල්ලා ප්‍රශ්න පහක් අහනවා. බලන්න පුතේ මේ ප්‍රශ්න පහට ඔයගොල්ලෝ උත්තර හදාගෙන තියෙනවද, අපේ වැඩිහිටි අය හදාගෙන තියෙනවද කියලා. පළවෙනියටම අහනවා මේ ලෝකේට දේව දූතයන් විදියට නැත්තම් ඔබට නිසිමඟ පෙන්වන්න පස් දෙනෙක් පහළ වෙනවා. ඒ පස් දෙනාගෙන් පළවෙනි එක්කෙනා කවුද? පළවෙනි එක්කෙනා තමයි මේ ලේ ගොඩක් තවරාගෙන දරුවෙක් විදියට මෙලොවට බිහි වෙනවා. බිහි වුණු වෙලාවේ පටන් හැඬීම තමයි මූලික සිද්ධිය, මූලික කාරණය බවට පත් කරගන්නේ. දරුවෙක් විදියට ඉපදුණු දවසේ ඉඳන් එයාගේ ජීවිතය ගෙවාගෙන යන්නේ විවිධ ප්‍රතිකාර මැද්දේ. රෝගාබාධයන්ට ලක් වෙලා ගොඩාක් දුක් විඳිනවා. ඒ දුක් විපාක විඳිමින් විවිධ දේවල් ක්‍රියා කරමින් යන මේ දරුවා උප්පත්තියත් එක්කම දැක්කේ නැද්ද? මේ ලේ තවරාගෙන මේ ලෝකයට බිහි වෙන දරුවෙක් හැටියට. අර නිරිසතාගෙන් නැත්තං මේ ලෝකයෙන් චුත වෙලා ගියපු තැනැත්තාගෙන් අහනවා, උඹ දැක්කේ නැද්ද මේ වගේ කෙනෙක්? ඒ වෙලාවේදී පිළිතුරු දෙනවා, දැක්ක ස්වාමීනි. එහෙම සතෙක් දැක්කනම්, එහෙම දැක දැකත් උඹට හිතුන් නැද්ද මම මේ වගේ දුක් විඳින තැනක ඇයි ඉන්නේ? ඒක නිසා මමත් මේ විදියට දුක් විඳින්නනේ ඉපදිලා තියෙන්නේ. මමත් ඔය විදියටමනේ පහළ වුණේ. මේකෙන් එතර වෙන්න ඕනි කියලා හිතලා යහපත් වූ දෙයක්, හොඳ පුණ්‍ය කර්මයක්, කුසල විපාකයක් සිද්ධ කරගන්න ඕනි කියලා කුමන වෙලාවකවත් උඹට හිතුන් නැද්ද? ඒ වෙලාවේදී කියනවා, නෑ ස්වාමීනි, මට එවැනි දෙයක් කරන්න හිතුනේ නෑ. මම ඔහේ කාලා බීලා විනෝදයෙන් පාපී ක්‍රියාවන්ම සිද්ධ කරමින් ජීවත් වුණා කියලා ප්‍රකාශ කරොත් එහෙම යම රජ්ජුරුවම් මට කරන්න දෙයක් නෑ කියලා නිශ්ශබ්ද වෙනවා. තව දැක්කේ නැද්ද මේ ලෝකයේට ඒ දරුවෙක් විදියට පහළ වෙලා තවත් කෙනෙක් පෙන්නනවා විවිධ රෝගාබාධ හටගන්නාය. බලන්න චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජිව්වා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, මේම රෝගාබාධ කොච්චර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවද? චක්කු රෝගෝ කිව්වේ ඇස් රෝග, මුඛේ රෝග, දන්තොල රෝග, හමේ රෝග, කන්වල රෝග, අතපායවල රෝග, වකුගඩුවල, හදවතේ විවිධ තැන්වල, හැමය ශරීර ඉන්ද්‍රියන් හැම එකම රෝගාබාධ තමයි හටගන්නේ. අපි රෝහලකට හරි ප්‍රතිකාර ගන්න ස්ථානයට ගිහිල්ලා බලන්න වෛද්‍යවරුන්ගේ ඉන්න ලිස්ට් එක දිහා. ශරීරයේ සෑම අංගයකටම වෛද්‍යවරුන් වෙන් වෙලා පවතිනවා. ඒ තුල පවතින්නේ අපේ මේ ශරීරයේ සෑම අංගයක්ම පිහිටලා තියෙන්නේ රෝගයන් මත තමයි. මේවා පවත්වාගෙන යන්නේ ප්‍රතිකාරයන් මත. එහෙමනම් මේ තේරුම් ගන්න ඕනි, අස්ථීර වූ ශරීරයක් ලබාගෙන ස්ථීර විදියට හිතාගෙන යන ගමනක් තමයි අපි ඇති කරගෙන තියෙන්නේ. ඒ ගමනෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒක නිසා දෙවනියට අහනවා මේ රෝගාබාධයට ලක්වෙන කෙනෙක්වත් දැක්කේ නැද්ද කියලා. දැක්ක ස්වාමීනි, ඒ දැක දැකත් උඹට හිතුන් නැද්ද පින් කරය පිනක් දහමක් කරගන්න? නෑ ස්වාමීනි, එහෙමනම් මට කරන්න දෙයක් නෑ කියලා ආන්න එතෙන්දිත් කියනවා යමරජ්ජුරු. ඊළඟට තුන්වෙනි කාරණය දක්වනවා. මොකක්ද තුන්වෙනි කාරණය? මේ වයසට යනවා. අපි මොහොතින් මොහොත, මොහොතින් මොහොත, ශනේන් ශනේ වයසට යන ඇත්තෝ. බලන්න මේ ආච්චි අම්මලා, සීයලා අම්මලා, තාත්තලා, අයියලා, අක්කලා, දියා, චූටි දුවේ පුතේ, ඔයගොල්ලන්ගේ වයසය ගෙවලා තමයි ඒ අය ගියේ. කතා කරලා අහන්න කොහොමද ඒ ළමා කාලේ කියලා ආච්චි අම්මලා කියයි, අපි ඔය වගේ නෙවෙයි, මෙන්න මෙහෙමයි මෙහෙමයි අපි ඒ කාලේ හැදුනේ වැඩුනේ කියලා. ඒ කාලයේ තිබුණු ශ්‍රී විභූතිය අභිමානය ඉතාම සතුටින් ප්‍රකාශ කරන අවස්ථාවන් තියෙනවා. අතීතයේ ක්‍රියා කරපු ආකාරය, අතීතයේ හැසිරුණු ආකාරය ඉතාම ලස්සනට ඉතිහාස කතාවක් වගේ ප්‍රවෘතියක් විදියට දිගහරිනවා. නමුත් ඒ චරිත දියාම බලන්න, දත් කෙමෙන් කෙමෙන් වැටෙන්න පටන් අරන්, හම රැලි ගහෙන්න පටන් අරන්, කෙස් සුදු වෙන්න පටන් අරන්, ඉස්සර මහා යෝධයෙන් විදියට වැඩ කරපු අයට ඒ ක්‍රියාකාරීත්වය ගැන හිත හිතා සතුටු වෙන තත්වයට පත් කරලා, දවසින් දවස, මොහොතින් මොහොත, රැයක් එළි වෙනවා කියන වෙලාවල් වල ඇති උනේම මේ ජීවිතයේ අස්ථීර ස්වභාවය, වෙනස් වෙන ස්වરૂපය. ස්ථීරව ඉන්න විදියක් නැහැ. සමහරක් අය චූටි කාලයේදීමවත් වෙනස් වෙලා ගියා. ළමා වයසදීත් මේ ලෝකේ අතහැරලා යන්න පුළුවා. තුරුණු විය, වැඩිහිටි විය, මහලු විය, මේ ඕනෑම අවස්ථාවකදී අපේ ජීවිතේ යන්න පුළුවන් ඒ දක්වා ක්ෂණයක් ක්ෂණයක් ගානේ සිද්ධ වෙන්නේ වෙනස් වෙමින් පවතින ශරීරයක්, සිතක්, සිතුවිලි පරම්පරාවක් එක්කයි යන්නේ. මේ වෙනස් වීම අපිට අවබෝධ කරගන්න නැතුව අපි ඔහේ සතුටින් සමරසමර ජීවිතේ ගෙවාගෙන යනවා. නමුත් පින්වතුනි, හොඳට තේරුම් ගන්න ඕනි කාරණයක් තමයි, මේ ලෝකයට ආව අපිට ආන්න දුක් විපාක ඇති වෙන ස්ථානයක්. ඒක නිසා යමරජ්ජුරු අහනවා, එහෙම වයසට යන කෙනෙක්වත් ඔබ දැක්කේ නැද්ද? දැක්ක ස්වාමීනි. දැක්කනම් ඇයි පිනක් දහමක් කරගන්න හිතුන් නැද්ද? නෑ ස්වාමීනි, ඒ ගැන අවබෝධයකින් තොරව ඔහේ ගෙවන්නන් වාලේ සතුටුයි කියලා හිතෙන දෙයක් අවබෝධ කරගෙන අන්න ඒක පස්සේ සතුටුයි සතුටුයි කියලා ජීවුවා මිසක් කිසි දෙයක් කරේ නැහැ. යමරජ්ජුරෝ කියනවා, මට එහෙනම් කරන්න දෙයක් නැහැ. තව ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකේ ගොඩාක් වැඩ කරමින් ඉන්නවා, ලස්සනට ජීවිකාව ගෙවනවා, සමහරු අවලස්සන විදියට ජීවිකාව ගෙවනවා, සමහරු දුක් විඳිනවා, සමහරු සැප විඳිනවා, සමහරු බොහෝ සතුටින් ඉන්නවා, සමහරු ඉතාම දුක්බරව ජීවිතේ ගෙවනවා. මේ සතුටින් හිටිය අයත් දුකෙන් හිටියායත් වේදනාවන් වින්දායත් සතුට ඇතිකරගෙන වගේ ජීවත් වුණායත් හැමෝම එක වෙලාවක අර සියල්ල මතහැරලා යන්න යනවා වගේ දැනුන්නේ නැද්ද? ශරීරයේ ක්‍රියාකාරීත්වය අක්‍රීය වෙනවා. භාවිත කළ වචන නිශ්ශබ්දතාවයෙන්ම ප්‍රතික්ෂේප වුණා වගේ වෙනවා. ශරීරයත් ඉතුරු කරලා ඒ තුළ ක්‍රියාකාරීත්වයන් නවත්තලා යන අවස්ථාව. එවැනි ශරීරයක් සුදු අතින් සරසලා විවිධ වස්ත්‍රයන්ගෙන් අලංකාරවත් කරලා පෙට්ටියක් උඩ තියා තියෙනවා උඹ දැක්කේ නැද්ද කොයි වෙලාවකවත්? එහෙම නැත්තම් ඉටිරෙදි ඔලින් ඔතලා තියෙනවා දැක්කේ නැද්ද? එහෙම නැත්තම් නිකම්ම පැත්තකින් තියෙනවා දැක්කේ නැද්ද? මේ ක්‍රියාකාරීත්වයේ නවතුපු දවස් එහෙම දැක්කේ නැද්ද මරණයටපත් වුණා කියන එකයි එකට කියන්නේ. අන්න එහෙම මරණයක් පිළිබඳව දැකලා තිබුණ නැද්ද? දැකලා තිබුණා ස්වාමීනි. එහෙම දැක දැකත් උඹට හිතුන්නේ නැද්ද උඹත් මේ වගේ තත්වයකටපත් වෙනවා කියලා? ඒක නිසා පිනක් දහමක් කරගන්න ඕනි කියලා හිතුන්නේ නැද්ද? නෑ ස්වාමීනි, මම මොකද කරේ? දුක් විපාක ගැන අවබෝධයකින් තොරව ජීවිතේ ඔහේ සතුටුයි කියලා හිතලා ගෙවාගෙන ගියා. එහෙමනම් මට කරන්න දෙයක් නෑ කියලා එතෙන්දෙත් යමරජ්ජුරෝ නිස්සද්ද වෙනවා. තවත් මේ නිරිසතාව මුදවන්න පුළුවන්ද කියලා අන්තිම ප්‍රශ්නෙත් අහනවා. ඒ කාලෙනම් රාජ්‍ය පාලනය තිබුණි. විවිධ වැරදි කරපු මිනිස්සු රාජ්‍ය දඬුවමට ලක් වෙනවා. කස පහරට ලක් වෙනවා. ඇතුම් ලවා පායගවීම ආදී ක්‍රියාවන් වලට නතු වෙනවා. ඒ වගේම විවිධ දණ්ඩන ක්‍රමවලට මිනිස්සු යොමු වෙනවා. මේ වගේ මිනිස්සු වැරදි කරලා දඬුවමට ලක් වෙනවා දැක්කේ නැද්ද? දැක්ක ස්වාමීනි. එහෙම දැක දැකත් හිතුන් නැද්ද පිනක් දහමක් කරගන්න ඕනි, මේ වගේ දුක් විපාක විඳින්න ඕනේ නැහැ කියලා? නෑ ස්වාමීනි, සතුටුයි කියලා හිතුනේ වැරදි දෙයම තමයි. ඒ දේ අනුගමනය කරා කරන්න කිසි දෙයක් පුළුවන්කමක් ලැබුණේ නැහැ. එහෙමනම් මට කරන්න දෙයක් නැහැ කියලා යම රජ්ජුරුව නිස්සද්ද වෙනවා. නිස්සද්ද වුණාම යමපල්ලන් දන්නවා දැන් මේ නිරිසතාත් කිසිදු කුසල කර්මයක් කරලා නැහැ. ඒක නිසා මෙයා දුක් විපාක විඳින්න සුදුසු තැනැත්තෙක්. මෙයාට දඬුවමට ලක්විය යුතුයි කියලා අරන් ගිහිල්ලා හරා පෙරල්ලා උල් පහක් කරගෙන අත් කකුල් හතරට හතරක් ගාලා හදවතට එකක් ගාලා මේ විදියට සිදුරු කරනවා. සිදුරු කරලා තව බොහෝ දුක් විපාක ලබා දෙනවා. කල්ප ගණන් දුක් විඳින්න වෙනවා. ඒකෙදි අර උල් වලින් ඇනලා ඇනලා හිල් කරලා ආදී දේවල් තැන්වල ජීවිතේ ගොඩා දුක් විපාක විඳින තත්වයට පත් වුණු තැනැත්තෙක් බවට පත් වෙනවා. බලන්න චූටි දුවේ පුතේ, එතෙන්දි අර වතුර පැහැෙන හැලියකට දානවා. හැලියකට දැම්මාම පෙන පිඩක් වගේ වෙනවා. මැරෙන්නේ නෑ, කෑ ගහනවා. තමන්ගේ දැවිල්ල ඉවසා ගන්න බැරි තැන. ඒකේ කල්ප ගණන් දුක් විඳිනවා. මේ කල්ප ගණන් දුක් විඳලා 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 තව අපි අර ගිනි පාගනවා වගේ යොදුනක් දිග ගිනි ගොඩක් තියෙනවා. මේ ගිනි ගොඩේ එහාට මෙහාට ඊළඟට කල්ප ගණන් මේ නිරිසතාව එහාට ගෙනියනවා, මෙහාට ගෙනියනවා. ඒ ගෙනියන වාරයක් ගානේ දෙපතුලෙන් නැගෙන ගිනි ජාලාවන් හිස දක්වා විහිදිලා පිච්චෙනවා. නමුත් කෑ ගැහුවට මිදීමක් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ වගේ දුක් විඳලා විඳලා අර යමපල්ලන් අහනවා, උඹට දැන් මොනවද ඕනි කියලා. අනේ මට කුසගිනි කන්න මොන හරි දෙන්න කියලා. අර ගිනි අඟුරු වලින් ඇරගෙන මුකයට ගිනි අඟුරු ඔබල කට වහනවා. ඒ ගිනි අඟුරු ගිලෙනවා, ඇතුළ පිච්චීගෙන දැවිගෙන යනවා. බලන්න එවැනි දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි තව ටික වෙලාවකින් ආනවා, මොනවද ඕනි පිපාසයි කිව්වාම අර පැහෙන ජලය තමයි වක් කරන්නේ මුකේ හරහා දැවෙනවා. ඒත් මැරෙන්නේ නෑ, ඒ පව ඉවර වෙනකල් දුක් විඳින්න සිද්ධ වෙනවා. තව ටිකක් එයාට ගියාම මහා නරකය, අසිපත් වනේ ආදී දේවල් වලට මේ විවිධ නරකවල් වලට පත් වෙනවා. මේ පිළිබඳව දුවේ පුතේ ඔය අය මජ්ක්‍ධිම නිකායේ දේවදූත සූත්‍රයේවත් කියව ගන්න. ඒක තුල බොහෝ කාරණාවන් විස්තර කරනවා මේ නිරය පිළිබඳව. බාල පණ්ඩිත සූත්‍රයවත් කියව ගන්න. මේ වගේ සූත්‍ර ටික ගණනාවක් තියෙනවා. ඒ සූත්‍ර වලින් එකක්වත් කියව ගන්නකොට මේ දුවල පුතාලට අම්මලා තාත්තලාට ආච්චි අම්මලා සියලාට වැටහෙවි මේ සංසාර ගමනේ කොච්චරනම් අපි දුක් විපාක විඳිමින් නිරය තුල යනවද කියලා. ඒ නිරයේ ගමන් කරන අපිට මොකද වෙන්නේ? ආන්න අපේ ජීවිතය දුක්ඛිත වූ ස්වභාවයකට පත් කරවනවා. එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි මේ අපායට යන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ මරණයට පත් වුණාම. චතුයි භික්කවේ ධම්මේ සමන්නාගතෝ මානෙනි මේ සතර කරුණෙන් යුක්ත වූ තැනැත්තා යථාබතං නික්කීත්තෝ ඒවං නිරයේ මේ අත හකුළුවල දිග හරින්න යම් වෙලාවක්ද ගත වෙන්නේ එවැනි වූ සුළු වෙලාවකින් නිරයේ ගිහිලා උත්පත්තිය ලබනවා. ඒ කරුණු හතර මොකක්ද? කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන අකතඤ්ඤුතාකත වේදිතා. දැන් මෙන්න මේ කරුණු හතර දක්වන පළවෙනි එක කාය දුච්චරිතේන. කයෙන් සිදුවන අකුසල කර්ම යම් කිසි තැනැත්තෙක් සිද්ධ කරනවාද ආන්න එයා යථාබතං නික්කීත්තෝ ඒවං නිරේ. යම්සේ අත හකුළුවා දිගහරින්න ගත වෙන්නේ කුපමණ වෙලාවක්ද ආන්න එපමණ වෙලාවකින් එයා නිරයේ උත්පත්ති ලැබනවා කියලා මේ සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කයෙන් සිදුවන අකුසල කර්ම මේ දරුවෝ දන්නවා. මොනවාද පුතේ කයෙන් සිදුවන අකුසල කර්ම? කයෙන් සිදුවන ඒවා තමයි ප්‍රාණඝාතය, අදත්තා දානය හා කාමිත්‍යාචාරය කියන එක. අපි යම්කිසි සතෙක්ගේ ජීවිතේ තොර කරොත් එහෙම, යම්කිසි සතෙක්ගේ ජීවිතය මේ ලෝකයෙන් බැහැර කරොත් එහෙම, ආන් එයාට ජීවිතේ හැමදාම දුක් විපාක විඳිමින් කාලය ගෙවාගෙන යන්න සිද්ධ වෙනවා. ඒ දුක් විඳ විඳ ජීවිතේ බොහෝ තැන්වලදී තමන්ට ඒ විපාක විඳිමින් ක්‍රියා කරන්න සිද්ධ වෙනවා, දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ දුක් විඳිනකොට, ඒ දුක් විපාක ජීවිතයට එනකොට අපේ ජීවිතය හරියට ලොකු ප්‍රශ්නවලට මූණ දීමට සිද්ධ වෙනවා. ඒක නිසායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මෙන්න මේ වගේ දේවල් වලින් අපේ හිත මුදවා ගන්න පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනි කියලා. ජීවිතේ ලස්සන තැනකට ගෙනියන්න නම්, ඒ ජීවිතේ හොඳ තැනකට ගෙනියන්න නම් අපේ ජීවිතය ලස්සන වූ හොඳ තැනකට යන විදිහේ වැඩ කරගන්න ඕනි. තමන් කරපු පාප කර්මෙමයි තමන් පිටිපස්සේ එන්නේ. තමන් විසින්මයි ගොඩනගාගන්නේ. තමන් විසින් උපන්නා වූ, තමාම සිද්ධ කරගත්තා වූ අකුසල කර්මය තමාවම මඩනවා, දුකටපත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අත්තනාව කතං පාපං අත්තජං අත්ත සම්භවං අභිමත්තති දුම්මේ දං වජිරං වස්මමයං මනින්. බලන්න බුදුහාමුදුරුවෝ මේ දේශනා කරලා තියෙන විදිය. අත්තනාව කතං පාපං අත්තජං අත්ත සම්භවං. අත්තජං කියලා කිව්වේ තමාම කෙරෙම්ම උපන්නා වූ, ඒ කියන්නේ තමන් විසින්ම නිර්මාණය කරගත්තා වූ. අත්ත සම්භවං තමන්ගෙම්ම හටගත්තා වූ, නිර්මාණය වුණා වූ. අත්තනාව කතං පාපං තමන් විසින් කරන ලද පාප කර්මය. මේ පාප කර්මයේ දුම්මේදං අභිමත්තති. මේ මෝඩ නැත්තං ඒ ක්‍රියාවන් පිළිබඳව තේරුම් නොගන්නා අනුවණයා, ඒ තැනැත්තාට මොකද වෙන්නේ? දුක් විපාක විඳින්න තමන් කරගත්ත දේම සිද්ධ වෙනවා. ඒක හරියට වජිරං වස්මමයං මනින්. මේ පාසාන වලින්ම නිර්මාණය වන දෙයක් තමයි වද්‍ර කියලා කියන්නේ, දියමන්ති කියලා කියන්නේ. පාසාන තුලම හටගත්ත, පාසාන වලින්ම නිර්මාණය වුණු දෙයක් තමයි දියමන්තිය කියලා කියන්නේ. ඒවැනි දියමන්තියක් වුණත් ඕනෑම් වෙලාවක දියමන්තියක් උපයෝගී කරගන්නේ එවැනි පාසානවලම නිර්මාණය වුණු ඝනවස්තුන් කපන්න. ඒ කොටස් වලට වෙන් කර ගැනීමට විවිධ දේවල් නිර්මාණය කරගත්තේව එහෙම නැත්නම් පාසාන ආදී දේවල් කැපීමට වෙන් කිරීමට තමයි දියමන්ති උපයෝගී කරගන්නේ. ඒ දේම හටගත් දේෙන් ඒ දේම නැති කරන්න ක්‍රියා කරනවා වගේ අනුවනයා විසින් කරන ලද පාප කර්ම හේතු කොටගෙන ඒ තැනැත්තාම මඩිනවා නැත්නම් නැති කිරීමට පත් කරනවා කියලා බාන්නේ ගාතාව තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුනා. ප්‍රාණඝාතාදී අකුසල කර්ම කරාම ආන්න ඒ වගේ මොනතරම් පසුකාලීනව කුසල කර්ම කරත් ඇතැම් විට විපාක දෙනවා. මහා කාල කියලා උපාසක මහත්තයෙක් හිටියා. මේ මහා කාල උපාසක මහත්තයාගේ හොඳටම සිල් ආරක්ෂා කරපු කෙනෙක් මාසෙකට දින 8ක් උපෝසත සීලයේ සමාදන් වෙනවා. දින 8ක් කියලා කිව්වහම උදේ ගිහිල්ලා හවස එන එකක් නෙවෙයි, උදේ ගිහිල්ලා රාත්‍රී භාගයත් පහන් කරලා පසුවදා උදේ තමයි සිල් මුදා හරින්නේ. ඒ වගේ දවස් 8ක් තමයි සම්පූර්ණ දින හැටියට දක්වන්නේ. එවැනි දින 8ක් මේ උපෝසත සීලයේ සමාදන් වෙමින් සීලය ආරක්ෂා කරමින් ක්‍රියා කරන කෙනෙක් තමයි මේ මහා කාල කියන උපාසක මහත්තයා. මේ විදියට සීලය ආරක්ෂා කරගනිමින් ඉඳලා මොකද වෙන්නේ? දෙක දිනක් කාලයක් ගත වෙනකොට මේ පොයේ සිල් ආරක්ෂා කරමින් ඉඳලා උදෑසනම යනවා ඒ විහාරස්ථානයේ පොකුණ වෙත තමන්ගේ මුව දුවාගෙන එන්න. එදා අලුයම් කාලයේම හොරු පිරිසක් මේ ගමේ නිවෙස් වලට පැනලා ඒ තියෙන විවිධ භාණ්ඩ හොරාගෙන එහි ශබ්දය නැගලා ගම්වැසියන් ඇහැරලා හොරුන් පස්සේ එළවන වෙලාව. එක හොරෙක් මේ වෙහෙර පැත්තෙන් නැත්තම් විහාරයේ පැත්තට දුව ඇවිත් අර පොකුණ ළඟින් දුවනෝ. ඇරන් යන භාණ්ඩ ටික උස්සගෙන යෑම නිසා මිනිස්සු පිටිපස්සෙන් එළවන නිසා ඒ භාණ්ඩ ටික දාලා ගියාම තමන්ගේ ජීවිතේ බේරෙනවා කියලා හිතාගෙන අර උපාසක මහත්තයා මුව දෝන තැනින් ඒ භාණ්ඩ ටික දමලා දුවනවා. මේ දුවනකොට අර මිනිස්සු පිරිස ඇවිල්ලා බලනකොට අර භාණ්ඩ ටික එතන තියෙනවා. මේ හොරා සිල් ගන්නා ස්වරූපයෙන් ඉඳගෙන අද මේ සුදු ආශ්‍රයෙන් සැරසිලා අපිව රවට්ටනවා කියන අදහස ඇති කරගෙන මේ හොරෙක් ඉන්නේ කියලා දඬු මුගුරු ඇරගෙන අර උපාසක මහත්තයාට තලලා තලලා පෙළලා පෙළලා මරණයට පත් කරනවා. හොඳට සිල් සමාදන් වෙලා හොඳ ආත්මයක් මේ ජීවිතය තුළ ගත කරලා සෝවාන් තත්ත්වයට පත් වෙලා හිටපු කෙනෙක් ඒත් බලන්න මරණයට පත් කළා. ඒ වෙලාවේදී මේ පොකුණ වෙත පැන්ගෙන යාම සඳහා භික්ෂූන් වහන්සේලා වැඩම කරනවා. ඒ වැඩම කරාම මේ ඊයේ රාත්‍රියේ පහන් වනතුරු සිල් සමාදන් වෙමින් හිටිය මේ උපාසක මහත්තයා තමයි මරණයට පත් වෙලා තියෙන්නේ කියලා පේන්න තිබුණා. ඒ පේන්න තිබුණු නිසා මොකද කරන්නේ? මේ මරණය පිළිබඳව විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා දැනුවත් කරලා ඒ කාරණය භාග්‍යවතුන් වහන්සේ වෙත ගෙනියනවා. බුදුරජාණන් වහන්සේ වෙත අරන් ගියාට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වෙත අරන් ගියාම බුදුහාමුදුරෝ දේශනා කරනවා, මහණෙනි මේක මේ ආත්මේ කරපු කර්මයක විපාකයක් නෙවෙයි. පෙර ජන්මයේදී කරන ලද කර්මයක් ආත්මයෙන් ආත්මයට විපාක විඳ විඳ ඇවිල්ලා මේ ආත්මෙදීත් ඒ විපාකේම ලබා දුන්නා ලැබුණා කියලා ආනෙතෙන්දි දේශනා කරනවා. බුදුහාමුදුරුවනේ මොකද්ද ඒ කරපු අකුසල කර්මය? අපි කැමති දැනගන්න පූර්ව ජන්මේ කරපු කාරණේ කුමක්ද කියලා මෙතෙන්දි බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුව පෙන්නලා වදාරනවා. මොකද්ද වදාරන්නේ? පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමා රාජ්‍ය කරන සමයේදී මහා වනයක් මැදින් ගම් දෙකක් අතරට ප්‍රවේශ වන මාර්ගයක් තිබුණා. මේ වනේ සැඟවී සිටිනවා විවිධ දේවල් පැහැරගන්නා උහුරු කණ්ඩායම්. ඔවුන්ගෙන් තාඩන පීඩන කරදර දුක්ගැහැට විඳින්න මේ ගම්වල වැසියන්ට සිද්ධ වුණා මේ වනේ මැදින් යන එන අවස්ථාවන්වල. කිසිදු භාණ්ඩයක් රැගෙන යෑමේ හැකියාවක් ලැබුණේ හොරකම් කරන නිසා. නිරන්තරයෙන්ම මේ ගම්වල වැසියන් රාජ සභාවට ගිහිල්ලා රජතුමාට මේ පිළිබඳව පැමිණිලි කරන්න යෙදුණා. රජතුමා මොකද කරේ මේ සඳහා පිළියමක් කරන්න ඕනි කියලා කල්පනා කරලා ආරක්ෂක සේනාවක් මේ දෙපැත්තේ පිහිටවන්න ඕනි, දෙපැත්තට මිනිසුන් බැහැර කිරීමේදී ආරක්ෂාව සපයන්න කියලා කල්පනා කරන්න යෙදුණා. එහෙම කරලා ඊටාම දක්ෂ පුරුෂයෙන් පිරිසක් කැඳවලා ඔවුන්ට පවරන්නට යෙදුණා. ඔබලා මෙතනින් ඉඳන් මේ පිරිසට ආරක්ෂාව සපයා දෙන්න, මෙතනින් එතර වීමට, එගොඩට මෙගොඩට යෑමට, වනයෙන් එහාට මෙහාට යෑමට කියලා. ඒ සඳහා ඊටාම දක්ෂ පුරුෂයෙක් පවා ප්‍රධාන තනතුරේ තබලා එතන පවරලා යොදවන්න යෙදුණා. මෙහෙම කාලයක් ගත වෙන දවසේ එක්තරා ගම්වැසි තරුණයෙක් තමන්ගේ ඊටාම රූප ස්වභාවයෙන් යුක්ත වූ ලස්සන තරුණ බිරිඳ සමග හවස් වේලාවේදී හදිස්සි ගමනක් යෑමට අවශ්‍යතාවයක් පැන නැංගා. ඒ අවශ්‍යතාවය පැන නැංගාම මොකද කරේ, මේ දෙන්නා ඉක්මනින් යන්න ඕනි නිසා කරත්තයක්ද උපයෝගී කරගත්තා. මේ කරත්තේ මේ දෙන්න මේ ගමන යනවා. යනකොට අර වනේ ආසන්නයට පැමිණුණා. පැමිණිලා ඇවිල්ලා මේ දෙන්න කරත්තයෙන් බැහැලා ඇවිල්ලා අර මේ ප්‍රධානියාගෙන් අහනවා, ඒ තරුණයාගෙන්, අපිව එතර කරවන්න පුළුවන්ද ඉක්මනින්ම, නැත්තම් වනයෙන් එහාට ගෙනියන්න පුළුවන්ද කියලා. මේ තරුණයා මේ දෙන්න දිහා බලනවා. බලනකොට ඊටාම රූප ස්වභාවයෙන් ලස්සන වූ කාන්තාවක් ඉන්නේ. මෑයව මගේ කරගන්න, නැත්තම් මෑයව මේ මිනිස්යාගෙන් වෙන් කරලා අරගෙන මගේ බිරිඳ හැටියට පත් කරගන්න ඕනි කියන ඒ රාගී, ඒ වගේම අකටයුතු සිතුවිල්ල මේ තරුණයාගේ සිත තුල පහළ වෙන්න පටන් ගත්තා. ඒක නිසා මොහු කල්පනා කරනවා, මොවුන් අද රාත්‍රියේ මගේ නිවස තුල රඳවා ගත යුතුයි. ඒ සඳහා කියනවා, අනේ මේ වෙලාවේදී නම් දැන් රාත්‍රී භාගයේ උදා වේගෙනයි එන්නේ. වනයේ මැද අතරමං වීමට තමයි දැන් ගියෝ සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි මේ වනයේ මැදින් යනකොට මේ අතරමං වීමට සිද්ධ වෙන නිසා අද යන්න බෑ. මගේ හොඳ වටිනා නිවාසයක් තියෙන මේ නිවස තුල අපි රැඳිලා නැවතිලා ඉඳලා පවවදා යමු කියලා කියන. අනේ එහෙම බෑ, අපිට හදිස්සි ගමනක්, ඒකයි මේ කරත්තයක් කරන් ආවේ. පුළුවන් නම් අපි ඔය එක්කයි යන්න කියනවා. එසේ කළ නොහැකි බවයි හැම වෙලාවෙම සඳහන් කළේ. ඔබට අවශ්‍ය ආහාර, ඔබට අවශ්‍ය නවාතැන් පාසුකම් හැමදේම මම ලබා දෙන්නම් කියලා නිවසට එක්ක ගිහිල්ලා ඒ දේවල් ලබා දෙනවා. ලබා දීලා ගෙදර තියෙන වටිනාම වස්තු හොයාගෙන යනකොට ගෙදර තියෙන වටිනාම දේ මැණික් ගලක් හම්බ වෙනවා. මේ මැණික් ගල මොකද කරන්නේ? මේ හම්බ වුණ මැණික් ගල අරන් ගිහිල්ලා ඒ මැණික් ගල කරත්තේ හංගනවා. හංගල පවවදා උදේම මේ දෙපළ යන්න පිටත් කළා ඇරලා පණිවිඩයක් දෙනවා, මගේ නිවස ඊයේ රාත්‍රියේදී හොරුන් විසින් පැහැරගෙන හොරකම් කළා කියලා. මඟ දිගට ආරක්ෂක සේනාවන්ට දැනුවත් කරනවා එන සියලුම දෙනා පරීක්ෂා කරන්න කියලා. හැම කෙනෙක්ම පරීක්ෂා කර කර යවන අතරේ මේ තරුණ යුවළත් එක්තරා ආරක්ෂක සේනාව ළඟට පැමිණෙනවා. ඒ වෙලාවේදී පරීක්ෂා කරනවා, ඒ දෙන්න ළඟ කිසිවක් නැති වුණත් කරත්තය පරීක්ෂා කරනකොට අර මැණික් ගල තියෙනවා දකිනවා. ඒ මැණික් ගල තියෙනවා දැක්කහම මොකද කරන්නේ? ආන්නේ මැණික් ගලත් එක්කම හොරකම් කරා කියලා හොරෙක් කියන අදහසින් ගම්මුලා දෑනියා වෙත එක්කරන් යනවා. ගමේ ප්‍රධානි ආරක්ෂකයා, එව නැත්තම් තීරණ ගන්න තැනැත්තා ගැන ළඟට. එයා කිසි දෙයක් ඔයා බලන්නේ නැතුව අන කරනවා. මෙවැනි හොරකම් කරන තැනැත්තෝ තියාගෙන බෑ. ඒ නිසා මේ හොරේ කල්ලාගත්ත වෙලාවේ තලලා පෙලලා මරණයට පත් කරන්න කියලා කියනවා. ඒ වෙලාවේදී අර තරුණයා මරණයට පත් කරලා දානවා. ඒක තුලින්ම ආන්න බලන්න ප්‍රාණඝාත අකුසල කර්මයක් කරපු නිසා විවිධ නරකවල දුක් විපාක විඳ විඳ ඔය විදිහටම මරණයට පත් වෙලා මේ මනුස්ස ආත්මයන් ලබාගත් ආත්මයේ සෝවාන් තත්වයට පත් වුණත් ආන්න ඒ වගේම පොළු මුගුරු වලින් වැටකාලා ඒ ගුටි කාලා මරණයට පත් වෙන්න සිද්ධ වුණා. එහෙනම් චූටි දුවේ පුතේ අම්මේ තාත්තේ හොඳට තේරුම් ගන්න මේ මරණයට පත්වීම කියන එක කර්ම විපාකේ කියන එක ආන්න අපේ පිටිපස්සෙන් එන හැටි. ප්‍රාණඝාතයේ සිද්ධ කළත් අපිට දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. අදත්තා දානය සිද්ධ කළත් අපිට දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. අනුන්ගේ දේවල් හොරකම් කළත් දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම කාමිත්‍යාචාරයේ හැසිරුණත් දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. මේ දුක් විඳිනවා කියලා කියන්නේම අපේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්නවලට මූණ දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කාය දුච්චරිතයෙන් මිදෙන්න ඕනි කියලා. කාමයේ වරදව ඇසිරුණත් හොරකම් කරත් ප්‍රාණඝාතයේ කරත් අපිට දුක් තමයි එන්නේ. වචී දුච්චරිතේන වචනයෙන් සිද්ධ වෙන දුසිරිත කරත් මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාප බොරු කියනවා කේලාන් කියනවා පරුස වචන කියනවා හිස් වචන කියනවා මේවා පිළිබඳව අවබෝධයක් තියෙනවා මේ බණ ටික අහන අපේ දූ දරුවන් ඇතුළු වැඩිහිටි හැම දෙනාටම. එතකොට අපි වචනයෙන් සිද්ධ කරන අකුසල කර්ම මෙවැනි අකුසල දේවල් අපි සිද්ධ කළොත් එම ආන්න ඒකේ දුක් විපාක සිද්ධ වෙනවා. මනෝ දුච්චරිතේන මනසින් සිද්ධ කරන අකුසල කර්ම අවිද්‍යා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියන ඒවා කාටවත් කණ්ණ අඳින්න දෙන්නෙත් නැ තමන් කන්නේ අඳින්නෙත් නැ තමන් කන්නේ අඳින්නේ නැතුව කාටවත් කණ්ණ අඳින්න දෙන්නෙත් නැතිව මේ දුක් විපාක විඳිමින් ජීවිතේ ගෙවෙනවා නම් මනෝ දුස්චරිතයෙන් කටයුතු කරනවා නම් කිසිදු දෙයක් වියපැහැදන් නොකර අම්බ කිරීම විතරක් සිද්ධ කරනවා නම් අවසානයේ ඔබට සිද්ධ වෙන ඔය සියල්ලම දාල යන්න අතහරින්න. කවදාවත් නොසිතපුවා ඒවා පරිහරණය කරાવી. නමුත් ඔබ ඒවා පිළිබඳව ආසාවෙන් තමයි යන්නේ. මේ ආසාවෙන් යන ඔබට ඒ දුක් තමයි විඳින්න සිද්ධ වෙන්නේ. ආන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුකෙන් මිදෙන්න නම් මේ ලෝභී සාගත සිතුවිලි විසම ලෝභය දැඩි ලෝභය සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න ඕනේ. ලෝභය නම් නැති වෙන්නේ නිවන් දකින්නකොට. අකුසල මූල විදියට ලෝභය පවතින්න පුළුවන්. නමුත් අවිද්‍යාව වගේ දේවල් නම් තියෙනවා නම් කිසිම දෙයක් පරිහරණය නොකර එකතු කිරීම විතරක් කරනවා නම් එවැනි දේවල් වලින් හිත මුදවා ගන්න ඕනේ. දේශයට වඩා එහා ගිය දැඩි තරහාවක් හිතේ තියෙනවා නම් අනුන් නැසීමේ චේතනාවම නම් තියෙන්නේ වෛරය ක්‍රෝධයම නම් තියෙන්නේ ආන්නේවා හොඳ සිතුවිලි නෙවෙයි. අපි හැම වෙලාවෙම මේ සිතුවිලි වලින් හිත මුදවා ගැනීමේ ක්‍රියාදාමයන් වල නියලෙන්න ඕනේ. එහෙම නියලෙනකොට මගේ හිත දෝමනස්යෙන් මිදෙනවා. මේ ජීවිතය සරපරුසභාවයෙන් මිදෙනවා. මෛත්‍රී සාගත සිතුවිලි පහළ වෙනවා. අනුන්ට කෙරෙහි කරුණාව දයාව අනුකම්පාව ඇති වෙනවා. මොනතරම් වටිනා සිතුවිලිද පුතේ මේ අපේ ජීවිතයේ ඇති වෙන්නේ. අපි හැම වෙලාවෙම උත්සාහවත් වෙන්න ඕනේ මේ ඇතිවෙන්නා වූ දුක් විපාක වලින් මිදෙන්න නම් මෛත්‍රී දයාව කරුණාව අනුකම්පාව වගේ උතුම් ගුණධර්මයන් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනි. ආන් එතෙන්දී මනෝ දුස්චරිතයන්ගෙන් වෙන්වීම දේශනා කොට වදාලා. ඊළඟට මිච්ඡා දිට්ඨියෙන් තොරව සම්මා දිට්ඨිය කරාම හිත මේවන්න ඕනි. චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන්න ඕනි. එතකොට තමයි අපිට සම්මා දිට්ඨියට යොමු කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. අපේ ජීවිතයේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පේයි සම්පයෝගෝ දුක්ඛෝ මේ විදියට දුක පිළිබඳව අවබෝධයෙන් යුක්තව ක්‍රියා කරන්න ඕනි. ඉපදීම, ලෙඩවීම, මාළුවීම, මරණය, අප්‍රියය ලංවීම, ප්‍රියය වෙන්වීම, කෙටියෙන්ම කියනවා නම් පංචස්කන්ධයම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ධර්මතාවයන්ගෙන් යුක්ත වූ මේ ජීවිතයම මහා දුක් ගොඩාක් කියන එක අවබෝධ කරගන්න ඕනි. මේ දුක ඇති කරන්නේ තණ්හාව කියන නිසා කියන එකත් අවබෝධ කරගන්න ඕනි. තණ්හාව නිසා තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණ. මේ දේවල් හැම දෙයක්ම හටගන්නේ තණ්හාව මූලික කරගෙන, ඊට පස්සේ උපාදානය කරගෙන මේක චක්‍රයක් විදියට තමයි අපේ ජීවිතේ වටා කරකවෙන්නේ කියන එක අවබෝධ කරගන්න ඕනේ. එහෙමනම් අපිට මේකේ දුකක් තියෙනවා. ඒ දුක ඇති කිරීමේ මූලය හොයාගත්තා. මූලය සිඳල දැමීම තමයි මේ ලෝකයෙන් එතර වීම බවට පත් වෙන්නේ. ආනේ එතර වීමට නම් මේ මූලය ගලවා උගුල්වලා දමන්න ඕනි. ඒ මූලය උගුල්වලා දැමීම තමයි මේ ලෝකේ අපි උත්සාහවත් වෙන්න ඕනි. යතාපි මූලේ අනුපද්ද වේදලේ චින්නෝපි රුක්කෝ පුනරේව රූහති ඒවම්පි තණ්හා නොසය අනුහතේ නිබ්බත්ති දුක්ඛ මිදම් පුනප්පුන. බුදුරජාණන් වහන්සේ මේකදි දේශනා කරන්නේ එකයි, ගහක් නැවත ලියලා වැඩෙන්නට නොහැකි වන විදියට මුල් සේරම ගලවා උගුල්වලා දානවා වගේ මේ තණ්හාව මිදීම අපි අපේක්ෂා කරනවා. ඒක මිදීමේ ක්‍රියාදාමයෙන් තොරව එතනින් මෙහා අපි විවිධ වෘතක්‍රම, විවිධ වැරදි ක්‍රියාවන් මේ ජීවිතයේ සැපයි සැපයි කියලා හිතලා අනුගමනය කරන්නේම මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත තැනැත්තන්ගේ ගති ලක්ෂණයන්ම තමයි. ඒ සියලුම දේවල් වලින් මිදෙන්න නම් නිවනම අරමුණු කරගෙන හැසිරෙන්න ඕනි, ක්‍රියා කරන්න ඕනි, සම්මා දිට්ඨියෙන් යුක්ත වෙන්න ඕනි. ආන්න එහෙම මිදුන් නැති වුණොත් එහෙම ඒකේ විපාක හැටියටත් යථාබතන් නික්කීතෝ එවන් නිරේ. මේ ලෝකේ අත හකුලවල දිගහැරීමට යම් වෙලාවක්ද ගත වෙන්නේ, ආන්න එයා දුක් විපාක විඳින තැනකට අරගෙන යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අකතඤ්ඤුත අකත වේදිත. මොකද්ද පුතේ මේ අකතඤ්ඤුත අකත වේදිත කියලා කියන්නේ? මේකෙදි කියනවා අකතඤ්ඤුත අකත වේදිත කියලා කියන්නේ කෙලේ ගුණ සැලකීමක් නොදන්න. කෙලේ ගුණ සැලකීම ඒ කියන්නේ තමන් වෙත කරපු උපකාරේ නොහඳුනන, තමන් වෙත කරපු උපකාරයේ ප්‍රතිඋපකාර කරන්න නොදන්න යම් කිසි කෙනෙක් වෙනවද, ආනයා අකතඤ්ඤුතාකත වේදිතා කියලා දක්වනවා. සමහර අය ජීවිත කාලෙම සමහර අනුන් වෙනුවෙන්ම අපකප වෙලා විවිධ උදව් උපකාර කරනවා. ඒ හැම දෙයක්ම කළත් ඒ වෙලාවේදීවත් මතක හිටින්නේ නැහැ. පස්සේවත් මතක නැහැ. අපි වෙනුවෙන් මොනවද ඔය අය කළේ කියන වගේ වදන් විමසන අවස්ථාවක් තියෙනවා. උදාහරණයක් ඇටියට දෙමව්පියන් දෙපළ දරු පැටියෙක් ඉපදුණු වෙලාවේ ඉඳන් කොපමණනම් දුක් විඳිනවද මේ දරු පැටියාව ගොඩ ගැනීමට, මේ දරුවාව යහපත් තැනකට යොමු කිරීමට මොනතරම් දුක් විපාක විඳිනවද? රාත්‍රී කාලයේ නිදි වරාගෙන මේ දරුවා හඬන වාරයක් ගානේ ඇහැරීගෙන නලව නලව කොච්චර කාලයක් රැක බලා ගන්නවද? ලදරු පාසල් වියේදී පිටිපස්සෙන් ශක්තිය වෙමින් කොච්චරනම් ක්‍රියාදාමයන් වල නියැලෙනවද? තුරුණු වියට එළඹුණාම ආවා විවාහ කරලා දීලවත් නවතින්නේ නැහැ. එතනින් එයාට ජීවිතේ ලස්සන කරවන්න ළඟ ගෙදර ඉඳගෙන කොච්චර දේවල් කරනවාද? තරුණ වයසේ අය රැකියාවලට යනකොට ඒ අයගේ දූ දරුවන් බලමින් මුණුබුරුවන් විදියට කොච්චර කටයුතු සිද්ධ කරනවද? අවසාන හුස්ම වෙල හෙළන තාක් තමන්ගේ දරුවන් වෙනුවෙන්ම කැප වෙලා ක්‍රියා කරන සමහර දෙමව්පියන්ට දරුවන් ආන්නේ ඔබ අපි වෙනුවෙන් මොනවද කළේ කියලා. මොනතරම් අකෘතඥද, මොනතරම් අකතවේදිද, ඒ දේ තුල ඔබගේ අතපය නොකඩවා හැදීමම ඒක ඇති වෙන මුකුත් වමනා නැහැ. බලන්න එනං ඒ ගුණේ අපි සිහිපත් කරන්න ඕනි, ඒ ගුණයට ගෞරව කරන්න ඕනි, අපි කෙලේ ගුණ සලකන අය බවට පත් වෙන්න ඕනි. මෙන්න මේ ධර්මකාරණාවන් හතරෙන් යුක්තයි නං, මෙන්න මේ වැරදි ක්‍රියාවන් හතරෙන් යුක්තයි නං, කාය දුච්චරිතේන, වචී දුච්චරිතේන, මනෝ දුච්චරිතේන, අකතඤ්ඤුත අකත වේදිතා කියන මෙන්න මේ කාරණාවන් හතරෙන් යුක්තයින. ඉමේකෝ භික්කවේ චතුයි ධම්මේ සමන්නාගතෝ. මේ සතර කාරණෙන් යුක්තෝ තැනැත්තා යථාබතං නික්කීතෝ එවන් නිරේ. මානෙනි මේ ජීවිතේ මිදුණු හැටියේම නිරේ උත්පත්ති ලැබනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුනා. ඊළඟට මේ සූත්‍රයේදී බුදුහාමුදුරන් දේශනා කරන චතුයි භික්කවේ ධම්මේ සමන්නාගතෝ යතබතන් නික්කිතෝ ඒවං සග්ගේ. මානෙනි මේ සතර කරුණෙන් යුක්තෝ තැනැත්තෙක් වෙයිද, ආන්නේ තැනැත්තා ස්වර්ගයේ උප්පත්ති ලැබනවා. කතමේ චතුහි, ඒ මොනවාද? කාය සුචරිතේන, වචී සුචරිතේන, මනෝ සුචරිතේන, කතඤ්ඤුතා කතවේදිතා. එතකොට ස්වර්ගය ආදී සැප සම්පත්තීන් පිළිබඳව දැනගන්න ඕන නම් බොහෝ කාරණාවන් ත්‍රිපිටකයේ පුරාවටම තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට 이르දියෙන් වැඩම කරලා දිව්‍ය ලෝකයේ පිළිබඳව තොරතුරු හොයාගෙන ඇවිල්ලා දේශනා කරපු සූත්‍ර ගණනාවක්ම තියෙනවා විවිධ තැන්වල. විමාන වත්තුවත් කියවලා බලන්න ඒක තුල මොනතරම් දිව්‍ය විමානවල ගති ලක්ෂණ පහළ වෙලා තියෙනවද කියලා. මේ ලෝකයේදී කරන ලද කුසල කර්මය හා ඒකේ විපාක හැටියට දිව්‍ය විමානවල මහා ආලෝක ධාරාවන් වීදවමින් බබලවමින් ජීවිතයේ ගෙවන ආකාරය පිළිබඳව බොහෝ සෙයින් දකින්න ලැබෙනවා. ආන්න ඒක පිළිබඳව හොඳ අවබෝධයෙන් යුක්තව කල්පනාවෙන් වැඩ කරන්න ඕනි. මේ දේවල් හරියට කියවගත්තොත් මේ ජීවිතේ කොච්චරනම් ලස්සන කරගන්න පුළුවන්ද? ඒකට අවශ්‍ය කරන්නේ ප්‍රාණඝාතය, අදත්තා දානෙ, කාමිත්‍යාචාරයෙන් වෙන් වෙලා සතුන් ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම, ආනේ අයට සැලකීම ආදී දේවල් සිද්ධ කිරීම, අනුන්ට දන් දීම, පරිත්‍යාග කිරීම, අනුන්ගේ දේවල් ආරක්ෂා කිරීම වැනි දියා දාමයන්වල කාමේ වරදවා ඇසිරීමේ ආදීනව දැකලා එයින් වෙන් වෙලා බ්‍රහ්මචාරී ජීවිත, ඒ වගේම තමන්ගේ ගෘහයෙන් සතුටු වීම ආදී දේවල් පිළිබඳව කටයුතු කරමින් ජීවත් වෙන්න ඕන. බොරු කියලා, කේලම් කියලා, පරුස වචන කියලා, හිස් වචන කියලා වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්මයන්ගෙන් තොර වෙලා ජීවිතේ ගෙවාගෙන යන්න ඕන. ඒ වගේම තමයි මේ තමන්ගේ හිතේ තියෙන අර ලෝභී හැඟීම් නැති කරන්න දන් දීම ආදී දේවල් සිද්ධ කරන්න ඕනි, පරිත්‍යාග කරන්න ඕනි. දුප්පත් ළමෙක් ඉන්නවා නම් තමන්ගේ වැඩිපුර දේවල් තියෙනවා නම් පොඩි කාලේ ඉඳන් පුරුදු වෙන්න ඕනි යමක් දෙන්න, සටහන් දෙන්න, නොදන්නා දේවල් කියා දෙන්න, දැනුම බෙදා දෙන්නත් පුළුවන්. තමන් සන්තකයේ තියෙන බහන්ඩ පරිත්‍යාග කරන්නත් පුළුවන්. ඇඳුම් ආදී දේවල් ලබා දෙන්නත් පුළුවන්. තමන්ට වැඩිපුර හරි පරිත්‍යාග කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් චූටි කාලේ ඉඳන් ඒවා අත්හරින්න පුරුදු වෙන්න ඕනි. ආන්න ඒවා තමයි ජීවිතේ ප්‍රගුණ කරන්න ඕනි. ඒ වගේම කේන්තිය, වෛරය, තරහව කියන දේවල් හොඳම නැති දේවල්. සමහරක් ළමයි ඉන්නවා දෙමව්පියන්ටවත් සමහරක් වෙලාවට යමක් කියන්න බෑ. ගුරුවරුන් හඳුනන්නේ නැහැ. ගුරුවරුන් මොනහරි දෙයක් උපදේශයක් දුන්නාම ඒ ගුරුවරුන්ව වෛර බැඳ ගන්නවා, ගුරුවරුන්ව ගණන් ගන්න නැති ස්වභාවයට පත්වන දරුවෝ ඕනතරම් අද සමාජයේ තියෙනවා. මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක සමහර දරුවන්ගේ ආකල්පමය පැත්ත ඉතාම දුර්වල මට්ටමට පත් වෙලා තියෙනවා. සකසන්න හැදුවට ඒ සකසීමේ ලොකු පුළුවන්කමක් නැහැ සමහරක් අවස්ථාවන්වල. ඒ දරුවන්ගේ ආකල්පමය සංවර්ධනය නැවත නැවත ඇති කරන්න ක්‍රමවේද ඇති කරගන්න ඕනි ගෘහස්ත මට්ටමේ ඉඳන්ම. ගුණධර්මයන් පෝෂණය කරගන්න, දෙමව්පියෝ හඳුනන, වැඩිහිටියන් අඳුනන, ඒ වගේම ගුණධර්මයන්ගෙන් යුක්ත වූ අය බවට පත් කරන්න ඕනි. ඒකට නිවැරදිම මඟ පෙන්වන තැනක් තමයි මේ හිරු මාධ්‍ය ජාලය හරහා මේ වෙලාව වෙන් කරලා මේ දරුවන්ගේ නැනස පාදවන්න, හොඳ දරුවෙක් නිර්මාණය කරන්න ධර්මාවාදයන් විදියට ලබා දෙන්න මේ කාලය වෙන් කරන්න. ආන්න ඒ වගේ ක්‍රියාවන් එතකොට වචනයෙන් සිද්ධ වන වගේම සිතින් සිද්ධ වන අකුසල කර්මයන්ගෙන් මුදවලා නිවනම අරමුණු කරගෙන හොඳ ගුණධර්මයන් පෝෂණය කරගෙන සම්මාදිට්ඨියෙන් යුක්තව ක්‍රියා කරන්න ඕනි. වගේම තමන්ට කරන ලද උපකාරය හොඳින් සිහිපත් කරන කෙනෙක් වෙන්න ඕනි. ඒකට කෙලේ ගුණ දක්වන කෙනෙක් බවට පත් වෙන්න ඕනි. එහෙම යුක්තයි නම් ආන්නයා ඉමේකෝ භික්කවේ චතුයි ධම්මේ සමන්නාගතෝ, මෙන්න මේ හොඳ ධර්මයන් හතරෙන් යුක්තයි නම් යම් කෙනෙක් යථාබතන් නික්කිත්තෝ, මේ අත හකුලවල යම්සේ දිගහරින ලද්දේ දෙවැනි වෙලාවකින් ඒවන් සග්ගේති එයා ස්වර්ගයේ උත්පත්ති ලැබනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න යෙදුනා. එනම් පිංගතුනි, අපේ ජීවිතය අපි හුරු පුරුදු කරගන්න ඕනි කොමක්ද? මේ කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය ඇති කරගෙන මේ ලෝකයෙන් එතර වීම පිණිසමයි අපේ හිත මෙහෙවන්න ඕනි. එතකොට කර්ම විපාක හැටියට මේ භවයෙන් භවයේ යන ගමන කෙටි කරගන්න පුළුවන්. ඒ කෙටි කරගන්න භවයන් තුල කෙටි කර ගැනීමට නම් හොඳ මනුස්සාත්මයක්, හොඳ දිව්‍ය ආත්මයකට යෑමේ හැකියාව තියෙනවා. ඒ තුල බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අනුගමනය කරමින්, ඒ ධර්මයේ තුල ප්‍රතිපදානුකූලව ජීවිතයේ ගෙවමින් ලස්සන සුන්දර ලෝකයක් ඔබට නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිර්මාණය කරගත්තාම තමයි චූටි දුවේ පුතේ ඔයාගේ ජීවිතයේ ගොඩාක් ලස්සන කෙනෙක් බවට ඔයා පත් වෙන්නේ, මේ ලැබුව මනුස්සකමට වටිනා කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙනම් මේ ධර්මානුශාසනාව තුලින් මේ බණ ටික ආපු අපේ ආච්චි අම්මලා, සීයලා අම්මලා, තාත්තලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, දුවලා, පුතාලා ආදී හැම දෙනාම තේරුම් ගන්න ඕනි කාරණයක් තියෙනවා. ඒ තේරුම් ගත යුතු කාරණේ තමයි මොකද්ද? මේ ජීවිතයෙන් එතර වීම පිණිසම තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ ආපු ජීවිතය තුළ අපි තේරුම් ගන්න ඕනි කාරණයක් තමයි එතර වීම පිණිස ආවනම් අපි හැමෝම ඔය කියපු ධර්ම කාරණාවන් ටික අනුගමනය කරන්න, අනුගමනය කරලා එතර වීම පිණිසම ක්‍රියාකාරීත්වය නියැලෙන්න. ඒ සඳහා ඔබ සියලු දෙනාටම මේ ධර්මානුශාසනය උපකාරී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ලබාගත් ආ පුණ්‍ය ශක්තිය පළමුවෙන් ඉෂ්ඨකාමී පින් කැමැති සම්යද්දෘෂ්ටික සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවණින් සැනසීම පිණිසම දෙවියන්ට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මිය ගියා වූ සමත්මේ පින් අනුමෝදන් වේවා, දුකෙන් මිදේවා, නිවන් ලබා ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හිරු FM මාධ්‍ය ජාලය ඇතුළු හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමා රේනෝද සිල්වා මැතිතුමා ඇතුළු හිරු FM කාර්ය මණ්ඩලය ඇතුළු හිරු මාධ්‍ය ජාලයවල කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත්, ඒ වගේම මේ බණ අහපු ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මෙලොව සැපවත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා, දීර්ඝායස ලැබේවා, නිරෝගී සම්පත්තිය ලැබේවා, මෙලොව සැපවත් වේවා, අවසන නිවන් දකින්නම හේතු ආසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි.
අද සිනසුරාදා හිරු සදහම් උදෑසන ධර්මදේශකයාණන් වහන්සේ ඇහැලියගොඩ ඇරේපොළ ශ්‍රී විසුද්ධාරාම මහා විහාරාධිකාරී, ඇරේපොළ ජාතික පාසලේ ආචාර්ය, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, ඊයදල සුමනසිරි ස්වාමීන් වහන්සේ.